ගරු එරංග ගුණසේකර මණ්ඩිතුමා විනාඩි 19 කෝයි කාලයක් ඔබතුමාට.
ගරු සභාපතිතුමා මූලික කරගත්ත විශේෂම මම ස්තුතිවන්ත වෙනවා අයවැය ව්‍යාදේ අද දිනේ අවසන් කතාව අපේ පැත්තෙන් මට කිරීම ලැබීම ගැන. මම ප්‍රධාන වශයෙන්ම දකින දේ තමයි ඊයේ දවස අපි ජාතික ජනබලවේග විදියට පුරවැසි අයවැයක් ඉදිරිපත් කරාට පස්සේ ඊයේ මේ විපක්ෂයේ මහත්තුරුන්ට හොයාගන්න පුළුවන් වුණේ අමාරුවෙන් කෑලි 2-3යි. එකක් තමයි අන්ර සහෝදරයාගේ ෂර්ට් එකේ බොත්තම. දෙවැනි එක තමයි හොයාගන්න පුළුවන් වුණේ කොළ කෑල්ලක් අතේ තියාගෙන කියෙව්වා කියලා. තුන්වෙනි එක තමයි කියන්න පටන් ගත්තේ මේක IMF එකෙන් දීලා තිබුණු අයවැයක් කියලා. හතරවෙනි එක කිව්වා රනිල් තමයි රනිල් කියවන්න හිටපු අයවැය තමයි කිව්වේ කියලා. ඒ ඇරෙන්න මෙලෝ දෙයක් මෙතන තිබුණේ නැහැ. දැන් අද මොකද්ද සාකච්ඡාව තියෙන්නේ? අද මේ මහත්තුරු අඩුම තරමේ තමන්ගේ පක්ෂය අඩුම තරමේ එකඟතාවයක් හරි හදාගෙන ඉන්න ඕනේ. උදේ පාන්දර මහත් එක්ක ඇවිල්ලා කියනවා මේක ලිබරල් ආර්ථිකය මත පදනම් කරගත්ත නව ලිබරල්කම මත පදනම් කරගත්ත ආර්ථික අයවැයක් තමයි ඉදිරිපත් කරන්න කියලා. ඒ පක්ෂෙම ඉන්න තව මහත් එක්ක ඇවිල්ලා දැන් කියනවා මේකේ රාජ්‍ය පංගුව වැඩිලු. මම කියනවා අඩුම තරමේ තමන්ට ලියලා දෙන කතාව චුට්ටක් මුලයි මැදයි අගයි පොඩ්ඩක් ආයි දාලා බලන්න. එක පැත්තකින් කියනවා රාජ්‍ය පංගුව වැඩිලු. අනිත් පැත්තෙන් කියනවා පෞද්ගලිකාංශයේ මේක සීමිත කළා. තව පැත්තෙන් කියනවා ඩිජිටල් කරණය කියලා කියන එක තියෙන්නේ ඒක ලිබරල් කරන්නේ එකක්. මොකද්ද මේ අඩුම තරමේ Taman ළමයිට උගන්වනවා නම් ගුරුවරයෙක් නම් අඩුම තරමේ කතාවේ මුල මැද අගවත් තේරුම් අරගෙන එන්න. අනිත් පැත්තෙන් අඩුම තරමේ Tamanගේ පක්ෂයේ තියෙන එකඟතාවය හදාගන්න පුළුවන් නම් කියන්නකො මහත්තයෝ එකක්. මේක ලිබරල්ද සමාජවාදයේද රාජ්‍ය පංගුව වැඩිද මොකද්ද හරියට බල්ලා කියන්නකො. ඔහේ කියවනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේගොල්ලන්ට හිතා ගන්නත් දැන් මේ මොකද්ද වෙන්නේ කියලා. ඇයි ඒගොල්ල හැමදාම මේ වගේ අයවැයල් ඒගොල්ලන්ට හදන්න පුළුවන් උනේ නැහැ? හැමදාම මේ අවුරුදු 76කට පස්සේ මේක මේගොල්ලන්ට කවදාවත් තේරුම් ගන්න බෑ. ඒකට අපි සතුරු වෙනවා. ඔයගොල්ලන්ට මේක කවදාවත් තේරුම් ගන්න බැරි වෙන්නේ මේ ජනතාවගේ නැගිටීම ඔයගොල්ලන්ට කවදාවත් කියෝ ගන්න බෑ. මෙතන ඉන්න විපක්ෂයේම ගොඩක් මහත්තුරු හිතුවේ නැහැ ඕගොල්ලන්ට උතන්ට යන්න වෙයි, අපි මෙතන්ට එන්න වෙයි කියලා. හැබැයි මේ හිටපු පිරිසත් ඔබට පිටිපස්සෙන් හිටපු හැමෝමත් අප විශ්වාස කරගත්තා කුමන හෝ දනක දවසක ජනතාව නැගිටිනවා කියලා. ඒක තමයි මේ උනේ. නිසා ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ. ඒ හිතා ගන්න බෑ වගේම තමයි මේ ජනතාවත් එක්ක එකතු වෙලා අපි රට හදනවා. ඒක නිසා මොකද්ද මේ අපි කරමින් තියෙන්නේ? අප මේ ඉදිරිපත් කරපු අයවැය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, පුරවැසි අයවැයක්. ඇයි අපි මේක පුරවැසි අයවැය කියලා කියන්නේ? අවුරුදු 76කට පස්සේ අපේ රටේ පුරවැසියන් නැගිට්ටා. පුරවැසියන් අවදි වුණා. අවදි වුණා විතරක් නෙමෙයි ඒ පුරවැසියන් මේ රටේ හිටපු දූෂිත බලවේගේ අතුගාල දැම්මා. ඒක තමයි අද විපක්ෂයට වෙලා තියෙන්නේ. දූෂිත බලවේගේ අතුගාල දැම්මා. අතුගාල දැම්ම විතරක් නෙමෙයි පුළුවන් වුණා ජනතාවාදී තැන් වලින් මේ පාර්ලිමේන්තුව පුරවන්න. ඒක නිසා තමයි මතක තියාගන්න මහත්තයෝ අවුරුදු 76කට පස්සේ මේ රටේ සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සියලු දෙනා ශ්‍රී ලාංකීය අයවැයක් ඉදිරිපත් කරා නම් ඉදිරිපත් කරේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කියන එක මතක තියාගන්න ඕගොල්ලෝ. ඒක නිසා මේවැය කෑලි බෑලි නෑ. ඒ විතරක් නෙමෙයි තරුණයෝද වැඩ කරන ජනතාවද බුද්ධිවතුන්ද ව්‍යාපාරිකෝද ඒ වගේම අනිකුත් සමාජයේ කොන් වෙලා හිටපු සියලු ජනතාව මත පදනම් කරගෙන ඔවුන්ගේ මතය නියෝජනය කරන, ඔවුන්ගේ හඬ නියෝජනය කරන, ඔවුන්ගේ අවශ්‍යතාවය නියෝජනය කරන පුරවැසි අයවැයක් තමයි අපි මේ අයවැය ඇතුලේ ඉදිරිපත් කරලා තියෙන්නේ. දෙවනි එක තමයි මේක සිස්ටම් චේන්ජ් එකට තියපු පළමු පියවර විදියට තියෙන අයවැයක්. ඇයි අපි ඒක එහෙම කියන්නේ? මීට පෙර අපි දන්න විදියට හැමදාම අයවැයල් හදද්දී අපේ රටේ අයවැය හදන්න ඉස්සෙල්ලා මතයක් හදන දේ තමයි රට අමාරුයි, ගිහින් විදියක් නැහැ. ඒක නිසා පුරවැසියට කියනවා පටිය තද කරගන්න කියලා. ඒ පටිය තද කරගන්න කියන ගමන් අපේ රටේ පාලකයෝ පටිය දිගහැර ගන්නවා. ඕක තමයි අපේ රටේ තිබුණු අයවැයේ තියෙන සම්ප්‍රදාය. හැබැයි අප මොකද කරලා තියෙන්නේ? අප මේ ජනතාවාදී ආණ්ඩුව විසින් විශේෂයෙන්ම අපේ රටේ ඒ පාලනය භාරගෙන ඉන්න පිරිස්ගේ වරප්‍රසාද වරදාන අපි කපලා තියෙනවා, වාඩු කරගෙන තියෙනවා. ඒ අඩු කරගෙන ලංකාවේ පළවෙනි වතාවට උපරිම ප්‍රමාණයෙන් පුරවැසියාට දේශපාලන මඟ පෙන්වීම සහ සහන දෙන අයවැයක් අපට ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ මේක සිස්ටම් චේන්ජ් එක මත යන අයවැයක් නිසා තමයි අපට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබුණේ. ඒක නිසා අපි අහනවා ඔය ලිබරල් කියන නැත්තම් මේක හිතා ගන්න බැරි ඉන්න මහත්තුරුන්ට ඕගොල්ලන්ගේ පහුගේ අයවැල් ටික ඉදිරිපත් කරලා බලන්න ඒව කොහොමද අයවැල් ඉදිරිපත් කරගත් ඉදිරිපත් වුණේ කියලා. ඒ විතරක් නෙමෙයි මේක විශේෂයෙන්ම අපේ රටේ තාරුණ්‍යයට මඟ පෙන්වන මේ රටේ අපේ තාරුණ්‍යයට මඟ කියන අයවැයක් බාට පත් වෙලා තියෙනවා. අප දන්නවා මීට පෙර මේ රටේ අපේ රටේ අරගලයක් ඒ වගේම අපේ රටේ පුරවැසියන්ගේ අවදිවීම අතර සැලකිත පංගුවක් සිටි අපේ රටේ තරුණ පරම්පරාව. ඒ තරුණ පරම්පරාව මොකද්ද කියමින් සිටියේ ඔවුන්ට මේ රටේ ඉන්න හිටින්න පුළුවන් රටක් නෙමෙයි තිබුණේ. අපේ රටේ පාලකව තමට ඍෂි ලෙස තමන්ගේ අපේ රටේ දේපොළ කොල්ල කන ඉතිහාසයක් තිබුණේ. හැබැයි අද අපේ රටේ තරුණ පරම්පරාවට බලාපොරොත්තු දන්නන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ රටේ තරුණ පරම්පරාවට අනාගතය පෙන්වන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ රටේ තරුණ පරම්පරාවට ඔවුන්ට වග කියන රටක් නිර්මාණය වෙනවා කියන එක මේ අයවැය තුළ අපිට පෙන්වන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපට පළවෙනි වතාවට තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයට 2021 මේ මහත්තුරු හිටපු ආණ්ඩුවේ රුපියල් මිලියන 6000යි වෙන් කරේ. 2024 රුපියල් මිලියන 10200යි මේ පාර පුරවැසි අයවැයේ අපේ රටේ තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයට රුපියල් බිලියන 12100ක මුදලක් වෙන් කළා තියෙනවා පුරවැසි අයවැය ඇතුලේ තරුණ පරම්පරාවට මේකේ මඟ පෙන්වීම කරන්න. ඒ විතරක් නෙමෙයි අපි ඔබ මේ අයවැය ඉතාමත් හොඳින් අධීක්ෂණය කරොත් මේ අයවැය ඔබ ඉතාමත් හොඳින් බැලුවොත් මේ අයවැය හදලා තියෙන්නේ ඇමතිවරයාට පවුලේ කීප දෙනෙකුට සමහර මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට මේ බජට් එකේ සල්ලි වෙන් කරන පදනමකින් නෙමෙයි. මීට පෙර අපි දැක්කා පවුලේ කීප දෙනෙක් ඉන්නවා. ඒ කීප දෙනාට තමයි සම්පූර්ණ අයවැය සැලකිත පංගුවක් ඉදිරිපත් කරගන්නේ. හැබැයි ඒක එහෙම නෙමෙයි. මේක අපේ තියෙන ප්‍රමුඛතා ලැබස්තුව මත තමයි අපි අයවැය ඉදිරිපත් කළ අයවැය මුදල් මේ වෙන් කළා තියෙන්නේ. ඒක නිසා එතනින් පස්සේ තමයි ඒවා අමාත්‍යාංශ 24ට වෙන් කළා තියෙන්නේ. ඒක තමයි මේකේ වෙනස. ඒක තමයි මේකේ සිස්ටම් චේන්ජ් එක. ඒ නිසා පළවෙනි වතාවට ප්‍රමුඛතාවය මත අප අයවැය ඉදිරිපත් කරමින් තියෙනවා. ඒ අයවැය ඇතුලේ මේ අමාත්‍යාංශ 24 පුරාම ආයි එක පැත්තකින් ක්‍රීඩා සහ තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශ වගේම අනිකුත් අමාත්‍යාංශවලත් අපේ රටේ ඍජුව තරුණයන්ට වෙන් කරපු මුදලක් තියෙනවා. ඒ තමයි රුපියල් මිලියන 17000කට වඩා වැඩි ප්‍රමාණයක් මේකේ අනිත් අමාත්‍යාංශ තුල වෙන් කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපි ක්‍රීඩා කටයුතු තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයේ 12000කුත් ඒ වගේම අනිකුත් අමාත්‍යාංශවල ගත්තොත් 17000කට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් වෙන් කරලා තියෙනවා. සමස්ත මේ රටේ ගත්තොත් එහෙම ඍජුව අපේ රටේ තරුණ පරම්පරාවට මේ පුරවැසි අයවැය ඇතුලේ රුපියල් මිලියන 29100කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කරපු පළමු අයවැය බවට මේ රටේ තරුණ පරම්පරාවට පත් කරගන්න මැදිහත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ අයවැය ඇතුලේ අපි වෘත්ති අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් මිලියන 15400කට මුදලක් වෙන් කරලා තියෙනවා. ඇයි ඒ? අප දන්නවා මේ රටේ තරුණ පරම්පරාවට මේ අපේ තියෙන වෘත්තිය දැනුම දැන් නවීනත්වයට පත් වෙන්න ඕනකම තියෙනවා. ඒක ජාතික වශයෙන් නවීනත්වයට පත් වෙන්න ඕනකම තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් නවීනත්වයට පත් වෙන්න ඕනකම තියෙනවා. ඒ වෙනුවෙන් මේ නව ලෝකයේ මතුවෙන අලුත් තත්ත්වයක්, ඒ වගේම අපේ රටේ ආර්ථිකයේ සැලකුතු පංගුහාරයේ බවට අපේ රටේ තරුණ පරම්පරාව පත් කර ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 15400කට වඩා වැඩි ප්‍රමාණයක් මෙවර මේ ජනතාවාදී අයවැයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම මෙතන මහත්යක්ව ඩිජිටල් ආර්ථිකය ඇවිල්ලා කියලා කියන්නේ ලිබරල් ක්‍රමය කියලා. දන්න තොරතුරු වල තියෙන ප්‍රශ්නේ තමයි මේ දුප්පත්කම තමයි මේක ඇතුළේ පෙන්වන්නේ. ඒක නිසා මේ දැනුම කියලා කියන්නේ මේ සමාජයේ මිනිසාගේ නිර්මාණයක්. තේරුම් ගන්න බැරුව ඒක සමහර මැජික් කෑලි හිතනවා මේක ලිබරල් එකෙන් හදපු එකක් කියලා. මේ මුළු මහත් මිනිස් සමාජයේ නිර්මාණ තමයි තියෙන්නේ. ඒක නිසා අප ඉන්නේ දියුණුම දේවල් මේ රටේ මිනිසුන්ට, ඒක කීප දෙනෙකුට විතරක් නෙමෙයි සාමාන්‍ය මහජනතාවට, මේ රටේ තරුණ පරම්පරාවට අත්පත් කර දෙීමේ වෙනුවෙන් තමයි අපි වැඩ කරමින් යන්නේ. ඒක නිසා ඩිජිටල් කරනවා කියලා කියන්නේ අප දන්නවා මේ හැඳුනුම්පතේ ක්‍රියාවලියක් විතරක් නෙමෙයි, මේක ආරම්භය නිසා අපි දන්නවා ඔබ බය වෙලා තියෙන තරම නමුත් අප නිසකලෙස මේ පියවරෙන් පියවර ආරම්භ කරනවා ඒක නිසා රුපියල් මිලියන 21000කට වඩා වැඩි ප්‍රමාණයක් අප මේක වෙන් කරගෙන තියෙනවා ඒ විතරක් නෙමෙයි කරු සභාපතිතුමනි අප දන්නවා අපේ රටේ රැකියා ලබා දීම පිළිබඳ තියෙන සාකච්ඡාව අප දන්නවා මේ විපක්ෂයේ හිටපු සමහර මහත්තුරු මීට පෙර රස්සා දුන්නේ කොහොමද කියලා සියමලගස් ගාවට ඇවිල්ලා එක්කෙනෙක් කුසද කියලා බලනවා අනිත් එක්කෙනා මිටිද කියලා බලනවා එහෙම ජොබ් දීපු ඉතිහාසයක් අපේ රටේ තිබුණේ හැබැයි අද මොකද කරලා තියෙන්නේ අද අපය වෙනස් කරලා තියෙනවා අපි අපේ රටේ කවුරුත් මෙතන අපේ ඇමතිවරු මන්ත්‍රීවරු ඉන්නවා අපි අපේ ලිස්ට් වලට අපේ ජොබ් වලට දාන්නේ නැහැ අපි අමාත්‍යංශ 24ක් තියෙනවා ඔබට පුළුවන් හොයන්න අපි කවුරු හරි ලිස්ට් එක මත සුදුසුකම් නැතුව කවුරු හරි කෙනෙක් දාලා දෙනවා ඒ සංස්කෘතිය ඉවරයි ඒව තමයි මහත් සිස්ටම් චේන්ජ් කියන්නේ ඒව ඕගලන්ට හිතන්නත් බෑ ඔයාලා පුරුදු වෙලා තිබුණේ ඒවක් කරන්න ඒ තරුණේ රවට්ටන්න හැබැයි අපි මොකද කරලා තියෙන්නේ අප කිව්වා වගේම අවුරුදු 5කට පස්සේ 2020න් පස්සේ අප ලෑස්තිලා තියෙනවා 30000ක් මේ රටේ රාජ්‍ය පංගුවටත්පත් කරගන්න අන්න එතකොට මතක් වෙනවා ආ ඒක රාජ්‍ය පංගුවට ගන්න එක අවුලක්ද කියලා නෑ ඕගොල්ලෝ තමයි ඒව ඉස්සර කරේ ඕගොල්ලෝ ඔහේ කට්ටිය ජොබ් වලට ගත්තා අඩුම තරමේ ඩෙස් බැංකුවක් තිබුණේ නෑ පඩියක් දෙන්න ක්‍රමයක් තිබුණේ නෑ අපේ රටේ උපාධිධාරීන් නන්නත්තර කළා අපේ නෙමෙයි ඊටමත් විද්‍යානුකූලව පෞගිය මාස කිහිපය ඇතුලේ අපි සැලසුම් කරමින් ඉන්නවා මොන ශේෂයේද පුරප්පාඩු තියෙන්නේ ඒ නිසා මේ ඩෙස් බැංකුවක් නෙමෙයි මේ බඳවා ගන්න සියලු තරුණ තරුණියක්ම අනිවාර්යයෙන්ම අපේ රටේ ආර්ථිකයේ සැලකිතු පංගුකාරයෙක් බවට පත් කරීමේ අරමුණෙන් තමයි අපි මේ 30000 බඳව ගන්න. ඒ 30000 බඳව ගද්දී ඊට පස්සේ තව මහත්තුරෙක් ඇවිල්ලා මම දැක්කාද උදේ කියනවා මේ 30000 බඳව ගන්න සල්ලි මදි කියලා. ඉතින් කොහොමද මේක බේරන්නේ? ඉතින් එක්කෝ එමනම් ගණන් කියලා දෙන්න ඕනකම තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ අයවැය මාර්තු මාසේ 21 වෙනිදා සම්මත වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් රජයේට රස්සාවලට ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. මේක ගැසට් කරන්න ඕනේ. ඊට පස්සේ මේකේ සමහර ඒවාට යම් විභාග තියන්න ඕනකම තියෙනවා. සමහර ඒවා ඉන්ටර්වයුව කරන්න එනවා. ඒකට ගත්තොත් එම අඩුම තරමේ මාස දෙකක් දෙකහමාරක් යනවා. එතකොට මම නිකන් ගණන් හදලා බැලුවා සාමාන්‍යයෙන් මේ බඳවා ගැනීමේ සමහර මූලික වැටුප. සමහර ඒවා දැන් අපේ අලුත් තත්ත්වයක් ඇතුලේ සාමාන්‍යයෙන් 45000 5000 විතර වගේ 50000 විතර වගේ වෙන්න පුළුවන්කම තියෙනවා. මම සාමාන්‍යයෙන් ගත්තොත් මේක සාමාන්‍යයක් ගන්න ඕනකම තියෙන හින්දා රුපියල් 50000ක් අපි දැම්මොත් එහෙම 50000ක් දැම්මොත් එහෙම මාස 6ක් තියෙනවා. 50000 වැඩි කිරීම 6 ලක්ෂ 3යි. එතකොට ලක්ෂ 3ක් යනවා එක්කෙනෙකුට මාස 6කට වැටුප් ගෙවන්න ආණ්ඩුවේ මේ තියෙන සැලසුම අනුව. එතකොට ගත්තොත් එහෙම මොකද වෙන්නේ? එතකොට ගත්තොත් එහෙම මේකේ සම්පූර්ණව අපි වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන 10000ක් මේ 30000ට රැකියා ලබා දීම සඳහා 30000 රැකියා ලබා දීම සඳහා රුපියල් බිලියන 9000යි. තව 10000කුත් ඉතුරුයි. ඉතින් ඒක නිසා මේ මහතුරුට ගණන් හදා ගන්න බැරුව මේ ඇයි Tamanter පුරුදු නැහැ. මේක මොකක් හරි අවුලක් ඇති කියලා කියන තැනට එන්නේ. සබ් පට්ටපල් බොරු හදන්න එපා. අපි පොරොන්දු වුණා වගේම අපි අපේ රටේ තරුණ පරම්පරාවට රැකියා ලබා දීමේ වැඩපිළිකට අපි යනවා. ඒක රාජ්‍ය පංගුව විතරක් නෙමෙයි. අප පිළිගන්නවා ඒක ජාත්‍යන්තර සහ ජාතික වුන් රැකියාව ශක්තිමත් කරගන්න ඕනේ. හැබැයි අපි දන්නවා රැකියා විරහිත උපාධිධාරීන් සැලකිත ප්‍රමාණයක් අපේ රට ඇතුළේ ඉන්නවා. ඒ නිසා වුන් තවත් එතර නොතියා සක්‍රීය රාජ්‍ය පංගුවට අපි අත්පත් කරගැනි වෙනුවෙන් අප පැහැදිලිව ඉදිරිපත් කළා තියෙනවා 30000කට වඩා වැඩි ප්‍රමාණයක් නිසක ලෙස උපාධිධාරීන්ට ප්‍රමුඛතාවය දෙමින් අනිවාර්යයෙන්ම රාජ්‍ය පද්ධතියට අපි අත්පත් කරගන්නවා කියලා. ඒ විතරක් නෙමෙයි අප දන්නවා අප ඉදිරිපත් කළා වගේම තරුණ ව්‍යවසායකයන් පිළිබඳ අපි මැදිහත් වීම. අප දන්නවා මේ අයවැය ඇතුලේ අපි විශේෂයෙන්ම අපේ රටේ තරුණ පරම්පරාව එක පැත්තකින් ව්‍යවසායකයන් සඳහා දිරිගැන්වීමත් ඒ වගේම සම්පකාර සිස්ටම් එක ඇතුලේ ඔවුන් මේ ක්‍රියාවලියට අත්පත් කර ගැනීම සඳහා රුපියල් බිලියන 100කට වඩා වැඩි ප්‍රමාණයක් අපි යෝජනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පෞගිය කාලේ අපි අපේ සංවර්ධන බැංකුව පිළිබඳ කියද්දී මේ හිටපු සමහර මහත්තු අපිට දේශනා දුන්නා. කොහෙද යවුවා එහෙම තියෙන්නේ. කොහෙද යවුවා එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මොකද වෙලා තියෙන්නේ? මෙන්න අපි අයවැයන් ඉදිරිපත් කරනවා බැංකු සියල්ල සමග සාකච්ඡා කළා නව සංවර්ධන බැංකුවේ ක්‍රියාදාමයේ චේන් එකක් ලෙස දැන් අපි ලෑස්ති අපේ රටේ ඒ සංවර්ධනයට කැමති සංවර්ධන වෙනුවෙන් ඉන්න ඒ තරුණ පරම්පරාවට අදාළ කරන ඒ වැඩ කටයුතු කර ගැනීම සඳහා මේ අයවැය ඇතුළේ අපි යෝජනා කරලා තිනෝ. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා අපේ රටේ බහුතරයක් කෘෂිකාර්මික රටක්. ඒ නිසා අපි
හිතනවා
කෘෂිකාර්මික රටට අපි යම් මැදිහත් වීමක් අපි කරන්න ඕනකම තියෙනවා. ඒක සඳහාම අපි විශේෂයෙන්ම තරුණයන් කෘෂිකාර්මික ක්‍රමේ වර්ධනය කර ගැනීම සඳහා රුපියල් බිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් අපි වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා විශේෂයෙන්ම ක්‍රීඩාව අපි දන්නවා අපේ රටේ ක්‍රීඩාව අපේ මේ ප්‍රතිපත්ති බවට පත් වෙලා තියෙන එකක් තමයි අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් හැදීම. දෙවැනි එක තමයි අපි ක්‍රීඩා ආර්ථිකයට මඟ පෙන්වීම. ඒක මත පදනම් කරගෙන තමයි අපි මේ අයවැය ඇතුළ ඉදිරිපත් කළ තියෙන්නේ. හැබැයි අපි දන්නවා අපේ පහුගිය කාලේ හිටපු මහත්තුරු ක්‍රීඩා සංකීර්ණ හැදුවා. අපි ක්‍රීඩා පිටි හැදුවා. මේ ක්‍රීඩා සංකීර්ණ හැදුවා. අද වෙලා තියෙන සභාපතිතුමනි ක්‍රීඩා සංකීර්ණේ තියෙනවා. හැබැයි සංකීර්ණේ වහලවල් කඩම් පාත් වෙනවා. ට්‍රැක් තියෙනවා ඒ වැදගත් පෙල්ලකොල්ලන්ට දුවන්න බෑ. එහෙම තියෙන්නේ. ඒක නිසා ඇයි ඒවට මඟ තිබ්බේ නැහැ? තමන්ගේ නම් ගහගන්න විතරයි සැලසුවේ. ඒක නිසා නමුත් මේ පුරවැසි අයවැය ඇතුලේ විශේෂයෙන්ම සුගද්දාස ක්‍රීඩාංගණයේ නැවත ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 1000කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කළා තිනෝ. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් ගත්තොත් එම තරුණ සේවා සභාවේ වහල කඩාගෙන වැටෙනවා. දැන් අද ඒවැය ඇතුලේ උත්සව කරන්න බෑ. ඒව ප්‍රතිසංස්කරණය කරන්න සඳහා මේ ජනතාවාදී අයවැය ඇතුලේ අප ඉදිරිපත් කළා තිනෝ. ඉතින් ඒක නිසා මම මේක ඇතුලේ දැකපු දේවල් ටික තියෙන දේ තමයි විශේෂයෙන්ම මේ අයවැය ඇතුලේ එක පැත්තකින් මේක පුරවැසිය ගැයවැයක් බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මේක සිස්ටම් චේන්ජ් කර ගැනීම සඳහා තියෙන බර තියෙන අඩිය තියෙන තැනක් බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ රටේ තරුණ පරම්පරාව මේකේ රටේ අනාගතයේ ඔවුන් කියන සංකේතය සනිටුහන් කර ගැනීම වෙනුවෙන් අයවැය මේකේ මඟ පෙන්නලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක තමයි ලංකාවේ පළවෙනි වතාවට ශ්‍රී ලාංකීය ජනතාවට පදනම් කරගත්ත අයවැයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා සභාපතිතුමනි මම අවසන් කරනවා. මම විශේෂයෙන්ම අපේ රටේ ඉන්න ජනතාවත් ඒ වගේම තරුණ පරම්පරාවත් කියන්නේ ඔබ අප සියලු දෙනා එකතු වෙලා දැවැන්ත මහජන නැගිටීමක් ඇතුලේ මේ මහජන බලය තමයි මේ සනිටුහන් කරලා තියෙන්නේ. ඒ නිසා සමහර විපක්ෂීට මහත්තුරු පොඩි පොඩි කෙඳිරි දදා ඉන්නවා මේවා මොනව හරි සෙල්ලම් කරන්න පුළුවන් කියලා. ඒක කිසිසේත් වෙන්න නැහැ. අනිවාර්යයෙන්ම පුරවැසි බලය මත පදනම් කරගෙන මේ ආණ්ඩුව බලය ගත්තා වගේම මේ බලය රකින්න විතරක් නෙමෙයි මාර්තු මාසේ 21 වෙනිදා පස්සේ මේ අයවැය දැවැන්ත ඡන්දකින් සම්මත කරගත්තට පස්සේ ඉතුරු අවුරුද්ද පුරා මෙතන ඉන්න සහෝදරුත් ඒ වගේම සහෝදරියොත් ඒ වගේම රටේ ජනතාවත් සියල්ල එකතු වෙලා මේ අයවැය මහා පොළවේ යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් සියලු දෙනා මැදිහත් වෙනවා කියමින් මම මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
විවාදේ කල් තැබීම ගරු අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමා.
ගරු කථානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පිළිබඳ විවාදය හෙට දින තවදුරටත් පැවැත්වීම පිණිස කල් තැබිය යුතුයයි මා යෝජනා කරනවා.
සභාව එකඟද?
ආයි.